அசு போல. ආයුබෝවන් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා FM දෙරණ ශ්‍රාවක ඔබ සෑම සිරු දිනටම. වේලාව උදෑසන 7:30 විනාඩි 1ක් වෙද්දී අදත් අපි සූදානම් සෑම සතියන්තයකම ඔබේ ජීවිතයට ධර්ම අවබෝධය ලබා දෙන අසපුව කාලීන ධර්ම සාකච්ඡාව වෙත යොමු වන්නට. ප්‍රථමයෙන්ම අද දවසේ මෙතිරියට වැඩම කළ ගාල්ල හිනිදුම ශ්‍රී සාසනෝදයාරාම පුරාණ මහාවිහාරවාසී ඉද්දමල් පූජාවේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන අපේ විනීත පොඩි හාමුදුරුවන්ව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ.
පෙරවන් සරණයි.
අපේ හාමුදුරනේ, පසුගිය ඇසළ පෝයෙන් පස්සේ ආරම්භ වුණේ කඨින මාසය. මේ කඨින පින්කම, එහෙමත් නැත්නම් කඨින මාසය කියන්නේ මොකක්ද? මේ කඨිනේ කඨිනේ කියලා හැමෝම කිව්වට මේ කඨිනේ කියන දේ හරි තේරුම මොකක්ද කියලා අපි කවුරුත් හරියටම දන්නේ නැහැ. බොහෝ දෙනෙක් හරියට දන්නේ. ඉතින් ඔබ වහන්සේගෙන් අප දැනගන්නට කැමති මේ කඨිනය කියන්නේ කුමක්ද, කඨින මාසය කියන්නේ මොකක්ද, කඨින චීවරය කියන්නේ මොකක්ද කියලා ඒ පිළිබඳව කරුණු දැනගන්නට කැමති.
තෙරුවන් සරණයි හැම දිනාටම. අපේ අනුරාධ මහත්මයා, ඒ වගේම FM දෙරණ ඉරිදා අසපුව කාලීන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන වාසනාවන්ත කාරුණික පින්වතුනි, විශේෂයෙන් අද දවසේ කාලීන ධර්ම සාකච්ඡාව ඔස්සේ ඉතාමත් වැදගත් මාතෘකාවක් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ කඨින මාසය, නැත්නම් මේ කඨින චීවර පූජාව පිළිබඳව. ඔක්තෝබර් මාසයේ පුන් පෝය දවසින් ආරම්භ වෙන මේ කඨින පූජාව නොවැම්බර් මාසෙන් අවසන් වෙනවා. මේ මාස තුන තුල කොහොමද මේ පින්කම සිද්ධ කරන්න කියන කාරණාව පිළිබඳව තමයි අද අපි අද දවසේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කඨින චීවර පූජාවක් කියලා අරගත්තට පස්සේදී අපේ පින්වතුන් බොහෝ දෙනෙක් මේ කඨිනය පිළිබඳව දන්නවා, කඨිනය පිළිබඳව අහලා තියෙනවා. නමුත් මේ කඨින චීවර පූජාවක් තමන්ගේ විහාරස්ථානය තුළ හරියාකාරව සිදු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අද දවසේදී අපි කරුණු කාරණා සාකච්ඡා කරලා මේ අතන්ට මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. කඨිනේ කියන වචනය අරගෙන බැලුවට පස්සේදී අනුරාධ මහත්තයා, ඉතමත් මේ වැදගත් වචනයක්. කඨිනේ කියන වචනේ තේරුම තමයි මේ තද ගතිය කියන එක. කඨින කියලා කිව්වහම තද ගතිය කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ කඨිනේ කියන වචනේ තවත් තේරුම් කීපයක් තියෙනවා. මේ කඨිනේ නොබිදිය හැකි, කිසිම හේතුවක් නිසා බිඳින්න බෑ කියලා මේකේ තේරුම සඳහන් වෙනවා. ඒ වගේම සිදුරු කර නොහැකි කියලා සඳහන් වෙනවා. සිදුරු කරන්න බෑ මේ කුසල කර්මය, බිඳින්න බෑ, සිදුරු කරන්න බෑ. මේක සිද්ධ කළොත් එහෙම මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් හැටියට තමයි කඨිනය සඳහන් කරන්නේ. කඨිනය කියන්නේ තද ගතිය, කඨින කියලා. මෙන්න මේ කාරණාවත් එක්ක අපි දන්නෝ බෞද්ධ දර්ශනය තුළ එනවා අටමහා කුසල් කියලා කොටසක්. මේ අටමහා කුසල් වලින් පළවෙනි කුසලය හැටියට තමයි කඨින චීවර පූජාව සඳහන් වෙන්නේ. අපේ බොහෝ දෙනෙක් මේ වන විට පින්වතුන් බොහෝම සද්ධාව ගෞරව හදවතේ ඇති කරගෙන විහාරස්ථානවල කඨින චීවර මාස ආරම්භ කළ දැන් තියෙන්නේ. ඒ ආරම්භක මාසය තුල, කඨින චීවර තුන් මාසය තුල කොහොමද වැඩ කටයුතු සිද්ධ කරන්නේ කියන එක හරියට අපි දැනගත්තොත් ඉතාමත්ම වටිනවා. දැන් මේ අටමහා කුසල් වලට අයත් මේ පින්කම අපේ බෞද්ධයෝ සිද්ධ කරන්නේ පුදුමාකාර උස්ස ආකාරයකින් තමයි මේක සිද්ධ කරන්නේ. මේ විදිහට අපි මේ උනන්දුවෙන් සිද්ධ කරන මේ පින්කම, අපි නිතරම කියනෝනේ කඨිනේ 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 කියලා, තද ගතිය කියලා අපි සඳහන් කරනෝනේ. ආනිසංසත් තදයි, මේකේ අර්ථයත් තදයි. ඒක නිසා මේ තද ගතිය කියන එකේ තේරුම තමයි අනුරාධ මහත්තයා, මේක එසේ මෙසේ කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැහැ.
එහෙමයි.
මේ පින්කම දැන් අපිට සංඝගත දක්ෂිණාවක් දෙන්න හිතුනොත් එහෙම අපිට හෙට හිතුනොත් හෙට දෙන්න පුළුවන්. ධර්ම දේශනාවක් පවත්වන්න ඕන කියලා හිතුනොත් එහෙම හෙට හිතුනොත් අපිට හෙට පවත්වන්න පුළුවන්. ඒවගේම මේ කෙත්වතු පූජාවක් පොතක් පතක් ලියන්න ඕන කියලා ධර්ම පුස්තකයක් සකස් කරන්න ඕන කියලා හිතනොත් අපිට හෙට හිතනොත් හෙට කරන්න පුළුවන්. ඒ වගේම තමයි වෙන පින්කමකට අද සම්බන්ධ නොවුනට දැන් අපි බෝධි පූජාවක් ගත්තොත් ඒ වගේ පින්කමකට අද සම්බන්ධ නොවුනට හෙට දවසේ අපිට යන්න පුළුවන් කියලා හිත හදා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කටින පින්කමකදී එහෙම කරන්න බෑ. මේක වසරකට එක වතාවයි සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒත් අපිට ඕන විදිහට මේක කරන්නත් පුළුවන්කමක් නැහැ. දැන් මොනතරම් ධනය තිබුණත් මොනතරම් වංශවත් වුණත් මොනතරම් කුලවත් වුණත් තමන්ට ඒ පුජ්‍යලයන්ට මේක කරන්න පුළුවන් කමක් නැහැ. මේකේ විශේෂ සිද්ධියක් නොකර ඒ විශේෂ සිද්ධිය තමයි අනුරාධ මහත්තයා මේකෙදි හාමුදුරුවන් වහන්සේ නමක් තුන් මාසයක් වස්වසවන්න ඕන. තුන් මාසයක් වස්වසවන්න ඕන. ඒකෝ මේක කරන්න බෑනේ ලේසි පහසු කෙනෙකුට. ඒකට භික්ෂුන් වහන්සේ නමක් තෝරගෙන ඒ වස් කැඩෙන්නේ නැතුව වස් තුන් මාසය පුරාවටම වස්වසවන්න ඕන. වස්වසලා වස් සමාදන් වෙලා වස්වසලා අවසන් වුණාට පස්සේ තමයි කටින චීවර පූජාවක් සිද්ධ කිරීමේ හැකියාව තියෙන්නේ. ඒක නිසා මේක එසේ මෙසේ කුසල කර්මයක් නෙවෙයි. දැන් මේක සිද්ධ කරද්දී මේ කටින චීවර පූජාව සිද්ධ කරද්දී බොහෝ බෞද්ධයෝ මේ මහත්ඵල මහානිසංස ලැබෙන වටිනාම පින්කමේ ආනිසංස දුබල කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ දුබල කරගන්න ආනිසංස නැවතවතාවක් අපි හරියාකාරව මේ කාරණාව සිද්ධ කරොත් එහෙම අපිට ඒක දුබල කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට මෙන්න මේ කියන කටින චීවර පූජාව සිද්ධ කරන අවස්ථාවන් වලදී තනියෙන් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. පොදුවේ සිද්ධ කරන්නටත් පුළුවන්කම තියෙනවා. හැබැයි මේක පෞද්ගලික පූජාවක් විදිහට සිද්ධ කරන්න බෑ. දැන් භික්ෂුන් වහන්සේලා ගත්තට පස්සේදී එක භික්ෂුන් වහන්සේ නමක් වස්වසවා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේකේ ආනිසංස තදයි කියලා කියන්නේ අන්නේ හේතුව නිසා. ඒ භික්ෂුන් වහන්සේ වස් වැසුවට පස්සේදී ඒ භික්ෂුන් වහන්සේට වස් චීවරයේ පූජ කරන විදියට සිද්ධ කරන්නේ මහා සංඝරත්නයටයි කටන චීවරයේ පූජ කරන්න පුළුවන්කම තියෙන්නේ. පෞද්ගලික පූජාවක් විදියට කටන පූජාව කටන චීවර පූජාව සිද්ධ කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා කියන්නේ අර ආනිසංස තදයි කියලා කියන්නේ මෙන්න මේ හේතු කාරණාව නිසා. ඉතින් ඔහොම බැලුවට පස්සේදී මේ බොහොම වටිනා කියන පින්කමක් ඉතින් අර අවුරුද්දකට එකවතාවයිනේ මේක එන්නේ. එකවතාවයි අවුරුද්දකට එන්නේ. ඒ අවුරුද්දකට එකවතාවක් එන අවස්ථාවන් වලදී අපේ පින්වතුන් බොහොම සද්ධාසිතින් යුතුව මේක හිතලා සතුටු වෙන්න පුළුවන්. දැකලා සතුටු වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා සතුටු වෙන්න පුළුවන්. මේකේ වැඩ කටයුතු සිද්ධ කරලා සතුටු වෙන්න පුළුවන්. නොයෙකුත් ආකාරයෙන් මේ පින්කමට දායකත්වය ලබා දීම තුලින් අපිට මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. වසරකට එකවතාවක් එන්නේ. දැන් ගිය අවුරුද්දේ කටින චීවර පූජාව සිද්ධ කරපු අය මේ අවුරුද්ද එනකම් පුල පුලා බලාගෙන ඉන්නේ. තමන්ගේ නිවසට මේක ලබා ගන්න, එහෙම නැත්නම් තමන්ගේ ධනය විය පැහැදම් කරලා මේ චීවර පූජාව සිද්ධ කරන්න, මේ වගේ නොයෙකුත් ආකාරයේ බොහෝසෙයින් මේකට බොහොම ලැදියාවකින් කැමැත්තකින් මේ තුන් මාසෙ එනකන් ඉන්නේ. මොකද හරිම දුර්ලභව සිද්ධ කරන පින්කමක් නිසා. එතකොට අනුරාධ මහත්තයා මේකේදී ඕනෑම පින්කමක් සිද්ධෙන් අපි දන්න ඕනේ මහත්ඵල මහානිසංස කියලා කතාවක් අපි කියනෝනේ. ඒ මහත්ඵල මහානිසංස ලබා ගන්න නම් ඕනෑම පින්කමක් තුලදී අවස්ථා තුනක් තියෙනවා. මෙන්න මේ අවස්ථා තුන සම්පූර්ණ වුණොත් එහෙම දැන් අපි තුමු සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමේදී, ඒ වගේම ධර්මදේශනාවක් සිද්ධ කිරීමේදී, එමත් එතන මේ කටින පින්කම සිද්ධ කරේදී මහත්ඵල මහානිසංස අපි නිතරම කියනෝනේ. කිව්වට අපි දන්නේ නැහැ මොකද්ද කොහොමද අපි මහත්ඵල මහානිසංස ලබා ගන්න කියලා. පළවෙනි කාරණාව තමයි මේ මහත්ඵල මහානිසංස ලබා ගැනීමේදී මේක මේ පූජා කරන ප්‍රතිග්‍රාහකයාට, ඒ කියන්නේ දායකයාට, දායකයාට මොන වගේ යහපතක් සිද්ධ වේද, ඒ සිද්ධ වෙන යහපතේ ප්‍රමාණයට මහත්ඵල මහානිසංස කුසල් ලැබෙනවා. දැන් ඔබතුමා යම් කිසි දෙයක් පූජා කරනවා නම්, අපි හිතමු කටින පින්කමක් සිද්ධ කරනවා නම්, සිද්ධ කරන ඔබතුමාට මොන වගේ යහපතක්ද සිද්ධ වෙන්නේ, ඒ සිද්ධ වෙන යහපතේ ප්‍රමාණයට මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා මේ පින්කම. තව කාරණාවක් තියෙනවා. දෙවෙනි කාරණාව තමයි මෙන්න මේ පූජාව සිද්ධ කරන දායකයාගේ හිත කොයිතරම් පිරිසිදුද, ඒ සිත පිරිසිදු වෙච්ච තරමටම, ඒ හිතේ ප්‍රබලභාවය වැඩි වෙච්ච තරමටම මහත්ඵල මහානිසංස ලැබෙනවා. කොච්චර පින්කම් කරත් වැඩක් නැහැ, මොන විදියට කටින පූජාව සිද්ධ කරත් වැඩක් නැහැ, මහත්ඵල මහානිසංස ලබාගන්න පුළුවන්කමක් නෑ හිත පිරිසුදු නැත්තං. එනම් දායකයාගේ හිතේ තියෙන පවිත්‍රතාවය ඉතාමත්ම වැදගත්. තුන්වෙනි කාරණාව තමයි ඒ ප්‍රතිග්‍රාහකයෙක් ඉන්නවනේ. දැන් මේක ලබන්නේ භික්ෂුන් වහන්සේලා කියලා මහා සංඝරත්නය කියලා අපි අදහස් කරමුකෝ. මේ මහා සංඝරත්නයට ඒ මහා සංඝරත්නය එහෙම නැත්තං ඒ වස්වසන භික්ෂුව නැත්තං මේ පිළිගන්නා වූ මහා සංඝරත්නයේ තියෙන සීල ගුණ ස්වභාවය, සිල්වත් ගුණවත් ස්වභාවය, ඒ ඇත්ත මොන විදියටද සිල්වත් වෙලා තියෙන්නේ, ඒ ඇත්ත මොන විදියට ගුණවත් වෙන්නේ, සීලේ ගුණය වැඩි වෙච්ච තරමටම මේකේ තියෙන අර දායකයාගේ මානසික ශක්තිය වැඩි වෙනවා, ඒත් එක්කම මහත්ඵල මහානිසංස ලැබෙනවා. ඔන්න මේ කාරණා තුන සම්පූර්ණ කරොත් තමයි අපිට මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේකත් ඉතින් කඨිනේට ඉතාමත් ගැළපෙනවනේ. කඨිනිය පූජාවක් තුලින් බලනෝ දායකයට මොකද්ද ලැබෙන්නේ කියලා. යමක් ලැබෙන නිසානේ අපි දෙන්නේ. ඒ නිසා දායකයට ලැබෙන දේ ඉතාමත්ම වැදගත් නම්, ලැබෙන තරමට ප්‍රයෝජන තියෙනවා නම්, ඒකේ ආනිසංස ලැබෙනවා නම් ඉතාමත් හොඳ පින්කමක් බවට පත් වෙනවා. ඊළඟට දෙන කෙනාගේ හිත පිළිබඳව අපි බලන්න ඕන. මේ පූජාව සිද්ධ කරන්න දැන් සමහරුන්ට කඨින පූජාවක් සිද්ධ කරන්න පුළුවන් සමාජයේ යම් යම් වරප්‍රසාද වරදාන ලබා ගැනීමේ අදහසින් කරන්නත් පුළුවන්නේ. නිසා සමාජයට පෙනී ඉන්න පේන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි එයාට මේකේ මහත්ඵල මහානිසංස ලැබෙන්නේ නැහැ. මොකද එයාගේ අදහස තියෙන්නේ කඨින චීවර පූජාවේ මාර්ගයෙන් වෙනත් වැඩක් කර ගැනීමට. එහෙම වුණොත් එහෙම අනුරාධ මහත්මයා මේක ගැලපෙන්නේ නැහැ, හරියන්නේ
නැහැ. ගම්වල අපි දකිනවා බොහොම විශාල තරගයක් පවතිනවා මේ කඨින පින්කම තමන්ගේ ගෙදරට අරගන්න. ඒ අයගේ ඒ පරමාර්ථයන් මත තමයි මේ කඨින පින්කම තමන්ගේ ගෙදරට ලබා ගැනීම මං හිතන්නේ සිදුවෙන්නේ.
අනිවාර්යයෙන්ම දැන් අපි මේක බොහොම ගෞරවයෙන් යුතු දැන් කඨින චීවරයක් තමන්ගේ නිවස තුළට අරගෙන යද්දී ඒ නිවස මොනතරම් පවිත්‍ර වෙන්න ඕනද, පිරිසුදු වෙන්න ඕන, ඒව සියල්ලම සකන්න. හැබැයි මේ මෑත කාලේ ඉන්නව තමයි මේ කාරණා හැම එකක්ම එන්න මේ තරඟ එන්න පටන් ගත්තේ. නමුත් අපි පැහැදිලිව මතක් කරන්න ඕන මේක තරඟයක් තියාගත්ත පමණින් මහත්ඵල මහානිසංස ලැබෙන්නේ නැහැ. හදවත අවංක වෙන්න ඕන. අවංක චේතනාවම පිරිසිදු චේතනාවම මේකට එන්න ඕන. අවංකත්වය සහ ඒ දායකයාගේ තියෙන පාරිශුද්ධත්වයයි මේකේ මහත්ඵල මහානිසංස ලැබෙන පින්කම බවට පත් වෙන. ඊට පස්සේ වැඩ සිටින භික්ෂුන් වහන්සේගේ තියෙන සීල ගුණය නිරන්තරයෙන් මේකට බලපානවා. මේ කාරණාත් එක්ක තමයි මේකේ තියෙන මේකේ තදගතිය කියලා කියන්නේ. මේ තද කඨින කියන්නේ තදගතිය කියලා කියන්නේ මහත්ඵල මහානිසංස ලැබෙන ඉතාමත් අමාරු පින්කමක් කියලා කියන්නේ. මේක අපිට කිසිම හාමුදුරන් වහන්සේ නමකට මේ මුදල් ගෙවලා ඒ හාමුදුරුව වස්වසෝලා එහෙම අපිට සිද්ධ කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද මෙතන ප්‍රතිග්‍රාහක පක්ෂයත් බලනවනේ. ප්‍රතිග්‍රාහක පක්ෂයාගේ සීලය සහ ගුණය ඒ යම් කිසි භික්ෂුවක් ඒ විදියට හැසිරෙන්න පටන් ගත්තොත් එහෙම මේක මහත්ඵල මහානිසංස ලැබෙන්නේ නැහැ. මේක තවත් එක්තරා සම්දර්ශනයක් බවට විතරයි පත් වෙන්නේ. ඉතින් අපි වර්තමානයේ අපි සිහිපත් කරමු. දැන් අපි දන්න ගොඩාක් කඨින පින්කම් සම්දර්ශනාත්මකව තමයි සිද්ධ වෙන්නේ. උත්සවශ්‍රීයෙන් සිද්ධ වෙනවා. උත්සවශ්‍රීයෙන් සිද්ධ කරාට කමක් නැහැ. මේකට ගැළපෙන කාරණා එකතු කරගෙන හැබැයි මෙන්න මේ කියන කරුණු තුන මූලික කරගෙන කඨින චීවර පූජාව සිද්ධ කරනවා නම් ඉතාමත්ම වැදගත්.
එහෙමයි අපේ හැමදෙරෙනි. අපි දැන් මේ කඨින පින්කමත් එක්කම එකට ඇඳිලා තියෙන දෙයක් තමයි මේ කඨින චීවර පූජාව. අපි කඨින පින්කමේදී කඨින චීවරයක් පූජා කරනවා. මොකක්ද හාමුදුරනේ මේ කඨින චීවරය කියලා කියන්නේ? කඨින චීවරය සහ මේ කඨින පින්කම අතර තියෙන සම්බන්ධය කුමක්ද කියලා දැනගන්න කැමතියි.
ඕවන් රද මහත්තයා, දැන් අපි දැන් පළවෙනි කාරණාව දැන් කඨින චීවරයනේ. කඨින චීවරය කියන කොටසෙන් අපි කඨින කියන කොටස අයින් කරමුකෝ. අපි ඉස්සෙල්ලම පැහැදිලි කරගමු චීවරය කියලා කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ චීවරය කියලා සඳහන් කරන්නේ අපි මිලදී ගන්නා වූ, අපි සකස් කර ගන්නා වූ සුදු රෙදි කඩක්. මේ සුදු රෙදි කඩ සුදු වස්ත්‍රයක් කඩ කපලා මේකේ නිවරදි දිග පළල මැනලා බුදුහාමුදුරුවෝ විසින් දේශනා කරන්නට ඉදිච්ච ඒ විනය ප්‍රඥප්තීන්ට අනුකූලව සතරස් ආකාරයෙන් මසා නිම කරගෙන නිවරදි පාට ඇතිව සකස් පඳු පොවල සකස් කරන චීවරය. මේකට අපි කියනවා චීවරය කියලා. මෙන්න මේක සම්පූර්ණම සකස් කරගෙන භික්ෂුන් වහන්සේ නමකට මේක පූජ කරාට පස්සේදී මේ විනයානුකූලව පූජ කරාට පස්සේ ඒක චීවරයක් බවට පත් වෙනවා. එතකොට අපි මේ චීවරය කියන වස්ත්‍රය පිළිබඳව කල්පනා කළ බැලුවට පස්සේදී මේක ඉතාමත් වැදගත් කාරණාවක් තියෙන්නේ. මේක මේ ලෝකයේම පවු නැති කරන ඇඳුමක්. මේක චීවරය කියලා කියන්නේ අනුරාධ මහත්තයා පවු නැති කරන ඇඳුමක්. ඒ පවු නැති කරන ඇඳුමේ තියෙන ස්වභාවය තමයි ඕනෑම පුච්චලයකට අපිතමු අපේ ගමේ ඉන්න පුළුවන් මැරකම් කරන පුච්චලය, මිනී මරණ පුච්චලය, මංකොල්ල කරන පුච්චලය, ඒ වගේම නොයෙකුත් වැරදි අපචාර වැඩ කරන පුච්චලය කියලා. මෙන්න මේ පුච්චලයා මේ වෙනත් ඇඳුම් ඇඳගෙන ඉන්න වෙලාවට තමයි මේ කාරණාව සිදු කරන්නේ. හැබැයි චීවරය කියන වස්ත්‍රය මෙයාට ඇඳුවොත් එහෙම මොකද වෙන්නේ? මෙයා හොඳ පුච්චලයේ බවට පත් වෙනවා. එතකොට මේක මේ පවු නසන ඇඳුමක් බවටයි චීවරය කියන එක පත් වෙන්නේ. ඕනෑම කෙනෙක් දැන් බලන්නකෝ, අපි මහාන වෙන අවස්ථාවන් වලදී අපිට කියනෝ මේ සංසාරේ පිං තියෙන්නේ නැති. සසර පිං තිබිච්ච නිසා තමයි මහාන වුනේ. ඒ මහාන වෙලා ඉන්නත් පිනක් තියෙන්න ඕන කියනවා. දැන් මහාන වෙනවා කියන්නේ මොකක්ද? අපි මේ චීවරයක් ගතදවට ගන්න එකනේ. විනයානුකූලව චීවරයක් ගතදවට ගන්න එක තමයි මහාන වෙනවා කියන්නේ. එතකොට අර අපි ගිහි ඇඳුමෙන් මිදිලා පැවිදි චීවරයට එනවා. එතකොට අර බලන්නකෝ අනුරාධ මහත්තයා, ඒ චීවරයට ඇතුළත් වුණාට පස්සේදී කතා කරන භාෂා විලාසය වෙනස්, අපේ කරන වැඩ කටයුතු වෙනස්. දැන් ඒ පුංචි ළමයෙකුට සිවුරක් කරට දැම්මට පස්සේදී ඒ දරුවා අර ඒ දවස්වල කෙලිසෙල්ලම් කරන කාලේ හිටපු විදිය නෙවෙයි පැවිදි වුණාට පස්සේදී. මේක තමන් කතා කරන විලාසය, ඇවිදින කියන විලාසය, තමන් වැඩ කරන ස්වરૂපය, කනබුන විලාසය, සියලුම මිනිස්සෙක් අමුතුමාකාරයට පත් වෙනවා. එයාගේ තීච්ච සාමාන්‍ය ගති පැවතුම් සාමාන්‍ය පුජ්‍යලයේ තිබිච්ච සාමාන්‍ය ගති පැවතුම් සියල්ලක්ම ඉවත් වෙලා ගිහිල්ලා ඉතාමත්ම සංසුන් මනසක් ඇති පුජ්‍යලයක් බවට පත් වෙනවා මේ චීවරය ගත දවතගත්තු කෙනෙක්. ඊට පස්සේදී අපි අරගෙන බලමුකෝ අනිත් ඇඳුම් ටික. දැන් මේ මනුස්ස ලෝකයේ තුල අපි භාවිතා කරන අනිත් ඇඳුම්, දැන් ගිහියෝ භාවිතා කරන ඇඳුම් අරගෙන බැලුවට පස්සේදී නානා ප්‍රකාර ඇඳුම් මෝස්තර අයිත්තන් මේවා පැළඳගෙන තමයි ගිහියෝ කටයුතු කරන්නේ. ඉතින් මේ තුලින් දැන් සිවුරෙන් මොකද්ද කරන්නේ? පව් නසනවා. අනිත් ඇඳුම් තුලින් මොකද වෙන්නේ? පව් ඇති කරනවා. කොහොමද පව් ඇති කරන්නේ? දැන් සිවුරකින් පව් නසන්නත් අනිත් ඇඳුම් තුලින් පව් ඇති කරන්නත් හේතු කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි යම්කිසි පුජ්‍යලයෙක් මේ ගිහි සමාජයේ තියෙන සියලුම ඇඳුම් ආයිත්තන් වල තියෙන්නේ මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාව තමයි. දැන් ඔබතුමා ඇඳුමක් අඳින්නේ, ඇඳුමක් ඇඳලා කවුරු හරි දැක්කොත් එහෙම අනිත් කෙනා බලන්නේ ඊට වඩා හොඳ ඇඳුමක් අඳින්න. එතකොට පහළ වෙන්නේ මොකද්ද? තෘෂ්ණාව. එතකොට ඒ ඇඳුම් ආයිත්තන් වලින් තෘෂ්ණාව පහළ වෙනවා. ඊළඟට තව මොකද්ද ඇති වෙන්නේ? ඒ ඇඳුම ඇඳගෙන ඉන්න කෙනා පිළිබඳව දැන් අපිට ඒ වගේ ඇඳුමක් ගන්න බැරි නම් ඉරිසියාවක් පහළ වෙනවා. දැන් එයා හොඳට අඳිනවා, අපිට අඳින්න නැහැ, මෙහෙම කියලා ඉරිසියාව පහළ වෙනවා. මේ ඇඳුම් ආයිත්තන් තුළිනුත් ඉරිසියාව පහළ වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ආත්ම දෘෂ්ටිය, ආත්ම දෘෂ්ටියක් වඩව ගන්නවා. මේ ඇඳුම් මේ විදියට මේ කෙලෙස් වැඩෙන දේවල් නෙමේ තියෙන්නේ. ඒ තුළින් මොකද වෙන්නේ? අර හොඳට අඳින කෙනා මොකද වෙන්නේ? ඊපස්සේ මට විතරයි අඳින්න තියෙන්නේ කියලා මාන්නයක් ඇති කර ගන්නවා. මේ ඔක්කෝ තුළින්ම එන්නේ, හැමදේ තුළින්ම එන්නේ තෘෂ්ණාවත් එක්ක පදනම් වෙච්ච පෞකාර සිතුවිලි. එතකොට මේ මාන්නයක් ඇති වුණාට පස්සේදී ඒ මාන්නයෙන් ඉන්න දැක්කහම අනිත් කෙනාට ඇති වෙන්නේ, දකින දකින හැම දිනාටම ඇති වෙනව ඉරිසියාවක් ඇති වෙනවා. ඉතින් මේ ඇඳුම මුල් කොටගෙන තෘෂ්ණාව පහළ වෙනවා. මේ ගිහි සමාජය තුළ අඳින ඇඳුමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ඇඳුමෙනුත් අනුරාධ මහත්තයා සසර දික් කර ගන්නවා. අපි මේවා හිතන්නේ නැහැනේ. ඒකනේ හැම දිනාටම කියන්නේ සුදු ඇඳුමක් ඇඳගෙන පන්සලට එන්න කියලා. හැමෝම සුදින් ඇඳගෙන ඉන්නේ. හැමෝම සුදින් ඇඳගෙන ආවම හැමෝම එකපාටයිනේ. හැමෝම එක පාටයි, හැමෝම එක විදියයි. දැන් සුදු ඇඳුම් එක විදියට අපි ඇඳගෙන ඉන්නේ. ඒ තුළ තියෙන සුන්දරත්වයත් එකයි, පෙනුමත් එකයි, පාටත් එකයි. ඉතින් මේ හැමදේම එක විදියකට තියෙනකොට ඒ තුළ කාටවත් ඉරිසියාවක් ඇති වෙන්නේ නැහැ, මාන්නයක් ඇති වෙන්නේ නැහැ. මගේ එක පාට වැඩි, අනිත් එක පාට අඩුයි කියලා එහෙම ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මොකද්ද වෙන්නේ? එතන තෘෂ්ණාව නැති වෙනවා. ඒ තුළ අර උපේක්ෂා සහගත ස්වභාවයෙන් අපි යමක් බලන්න ගියාට පස්සේදී ඒ ඇඳුම තුළින් තෘෂ්ණාව දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ සුදු අත ඇඳගෙන පන්සල් එන්න කියලා බෞද්ධ දර්ශනය තුළ සඳහන් කරන්නේ. ඉතින් දැන් සමහර ආගමික භක්තිකයෝ සුදුවත පාවිච්චි කරන හැටි බෞද්ධයන්ට නිරන්තරයෙන් පේනවා ඇති. ඉතින් මේවත් අපි උදාහරණෙට අරගෙන මේ චීවරය සහ අනිත් ඇඳුම් අතර තියෙන වෙනස වටහා ගන්න ඕන. දැන් මේ දැන් ගොඩාක් දුරට ඇඳුමක් ඇඳට පස්සේදී ගිහි කෙනෙක් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡාව කෙනෙක් ඇති වෙන්න පුළුවන්. විචිකිච්ඡාව ඇති වෙන්න සැකේ ඇති වෙන්න පුළුවන්. මගේ ඇඳුම ලස්සනද බලන්නකො, ඇඳුමක් ඇඳලා කොච්චර බලනවද කියලා දවසකට. මගේ ඇඳුම ලස්සනද, මේක මෙතෙන්ට ගැළපේද, මීට වඩා වෙන එකක් තිබුණා නම් හොඳයි නේද, ඔය කොච්චර දේවල් විචිකිච්ඡාව ඇති වෙනවද. විචිකිච්ඡාව කියන්නේ අකුසල ධර්මයක්. ඉතින් මේක ඇති වෙන්නේ ඇඳුම නිසා. හැබැයි චීවරය කියන ඇඳුම ඇඳලා පස්සේදී මම අඳින්නෙත් එක විදියට චීවරය, ගමේ පන්සලේ හාමුදුරු අනිත් හාමුදුරු අඳින්නෙත් එක විදියට චීවරය, නගරේ හාමුදුරු අඳින්නෙත් එක විදියට චීවර, වෙනත් රටවල් වල හාමුදුරු අඳින්නෙත් එක විදියට චීවරය. මේකේ පාට වලින් පුංචි පුංචි වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් එකම හැඩේ, එකම ප්‍රමාණය, එකම විදිය, එකම ස්වરૂපය. ඒ නිසා මේකෙන් කෙලෙස් ඇති වෙන්නේ නැහැ. දැන් වර්තමාන වෙනකොට සමහර අවස්ථාවවලදී නම් එහෙම කෙලෙස් ඇති වෙන විදියටත් යොමු වෙන අවස්ථාවන් තියෙනවා. වටිනාකම් දෙන්න ගිහිල්ලා මේකට නොයිකුත් ගැටලු ඇති වෙන වෙලාවල් තියෙනවා. නමුත් නෑ, චීවරයක් තුලින් කවදාවත් තෘෂ්ණාව වඩවාගෙන, ඉරිෂාව කෝධය වඩවාගෙන, මානෙ වඩවාගෙන අකුසල් රස කරන්න බෑ. අන්න ඒකයි මේ චීවරයේ තියෙන ඉතාමත් වටිනාකම. ඒ වගේම තමයි අනුරාධ මහත්තයා මේකේ තියෙන සැඟවිලා තියෙන පුදුම ගුණය. දැන් හිතලා බලන්නකෝ, දඹදිව හිටියා දරුණු මිනිමරුවෙක්. එයාගේ නම අඟුලිමාල. අඟුලිමාල මිනිස්සු මරමින් මරමින් ඉදිරියට එනකොට බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා, බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයට එක් කරගෙන ගිහිල්ලා අඟුලිමාල පැවිදි කරනවා. සිවුරක් දාගන්නවා. සිවුරක් දාගත්තට පස්සේදී මිනි මරනවද? නැහැ. මිනි මරණ එක නතර කරනවා. හැබැයි මිනිස්සු බයයි. දවසක් මේ අඟුලිමාල මහරහතන් වහන්සේ පාරේ වැඩම කරනවා. පාරේ වැඩම කරන අවස්ථාවකදී හැබැයි මේ අඟුලිමාල මහණ වුණත් මිනිස්සු බයයි යාගේ නමට. දැන් මෙයා එනවා පාරේ වඩිනවා. මෙතන හිටපු මිනිස්සු දැකලා බයේ දුවන්න පටන් ගත්තා. දිගටම දුවන්න පටන් ගත්තා. එතන හිටියා දුවා ගන්න බැරි ගැබ්බර වෙච්ච මාතාවක්, අම්ම කෙනෙක්. මෙයාට දුවන්න බෑ. අරයව දාලා ඔක්කොම දිව්වා. දැන් බලන්න අපේ සමාජයේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නේ. දැන් අපි ගැබිණි මාතාවන්ට වෙන් කරනව බස් එකේදී සීට් එකක්. ඒ වගේම විශේෂ අවස්ථාවන් වලදී ඔවුන්ට ගරු සැලකිලි දක්වනවා. ඒ අය විශේෂත්වයක් තියෙන නිසා. හැබැයි වර්තමානයේ ඕනෑම ගැටලුවක් වෙච්ච වෙලාවකදී ඒ වගේ කෙනෙක් බේරගන්න උත්සාහ කරනවද? නෑ. අපි අඩුම තරමේ අනුරාධ මහත්තයා සතෙක්වත් මරක් නෑනේ ගැබ්බර වෙච්ච සතෙක්. දැන් හොඳම දඩයක්කාරයෙක් වුණත් ගැබ්බර වෙච්ච සතෙක් මරන්නේ නෑ. ඒ සතාව මග හරිනවා. හැබැයි දැන් මෙතන මොකද සිද්ධ වුනේ? මේ එදා සමාජෙත් මෙහෙමයි, අද සමාජෙ වැඩිපුරම එක තියෙනවා. අර ගැබ්බර මාතාව දාලා ඔක්කොම දුවන්න පටන් ගත්තා. අර ගැබ්බාතාව පෑගිලා බොහෝසෙයින් විලිරුදාවෙන් හිටියේ. ඒ වෙලාවේදී අඟුලිමාල හාමුදුරුව කිට්ටු වෙනවා. දැන් ගැහෙනවා, හොතටම ගැහෙනවා. බයයි, මෙයා මිනි මරණ කෙනෙක්නේ. මෙතෙන්ට කිට්ටු වුණාට පස්සේදී දැන් මේක බේරගන්න බෑ. පටලැවිල්ලක්, ලොකු පටලැවිල්ලක්. අඟුලිමාල හාමුදුරුව ආයි ගියා බුදු හාමුදුරු මුණ ගැහෙන්න. අනේ බුදු හාමුදුරනේ, මට නම් මේ චීවරය දාගෙන ඉන්න බෑ. දකින දකින මිනිස්සු මං දැක්කහම දුවන, පුදුම බයක් තියෙන්නේ. ඉතින් මට මේක ගැළපෙන්නේ නැහැ. මෙහෙම කිව්වට පස්සේදී අඟුලිමාල හාමුදුරන්ට කියනවා, නැහැ ඔබට පුළුවන්. ඔබ ගිහිල්ලා මේ බිම වැටිච්ච නැගිනියට සත්‍යක්‍රියාවක් කරගන්න. ඔබ සත්තු නොමරපු පිණින්, කවදාවත් සතෙක් නොමරපු පිණින් මේ ගැබ්බර මාතාවට සුවපත් වෙන්න කියලා කියන්න කියලා. අඟුලිමාල හාමුදුරුව අහනවා, ඇයි බුදුහාමුදුරනේ මං කොච්චර මිනිස්සු මරලා තියෙනවද? හැබැයි බුදුහාමුදුරුව කියනවා, අඟුලිමාල ඔබ ආර්ය ජාතිය ඉපදිච්ච දවස ඉඳලා. ඉපදිච්ච දවස ඉඳලා නෙමෙයි, ආර්ය ජාතිය. ආර්ය ජාතිය කියලා කියන්නේ අනුරාධ මහත්තයා මේ සිවුරක් අරට දාපු දවස ඉඳලා. ආර්ය ජාතිය ඉපදිච්ච දවස ඉඳලා කිසිම සතෙක් මැරුවේ නැහැ. ඒ සත්‍ය බලයෙන් මේ නැගණියට සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා, සත්‍යක්‍රියා කරන්න කියලා කිව්වා. යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාබිජානාබි සංචිත්ත පානං ජීවිතා ඕරෝපේතා තේන සත්‍යේන සොත්‍තිතේ හෝතු සොත්‍තිගබ්බසාති. නැගණිය ආර්ය ජාතිය මං ඉපදිච්ච දවසේ ඉඳලා කිසිම දැනගෙන කිසිම සතෙක්ගේ දිවිතොර කරේ නැහැ. ඒ සත්‍ය බලයෙන් ඔබතුමියට සුවපත් වෙන්න කියලා සත්‍යක්‍රියාවක් කරා. අර ගැබ්බර මාතාව සුවපත් වුණා. ඉතින් අදටත් වර්තමානයේත් බොහෝ ගැබ්බර මාතාවුන්ට, ගැබිණි මාතාවරුන්ට, අම්මලාට මේ අඟුලිමාල පිරිත ඉතාමත් උපකාර වෙනවා. අර දරුණු මිනිමරුවෙක් චීවරයක් කරට දාගැනීමේ ප්‍රතිවිපාක හැටියට තමයි ඒ වගේ කාරණාවකට මූුණ දෙන්නට සිද්ධ උනිතින් ඒක බලන්න චිවරේ කොයි තරං බලයක් තියනෝදි කියලා. ඊළඟට තමයි මේකට කියනනේ අරහත් දජය කියලා අපි. අරහත් දජය කියලා කියනවනේ. දැන් අරහත් දජය කියලා කිව්වට මේක තේරුම දන්නේ නෑ. දැන් අනුරාධ මහත්ත මේක අරහත් දජය කියලා කියන්නේ මේ ආර්ය කියන්නේ උතුම් කියන එක. දැන් අපි චතුරාර්ය සත්‍ය ගමුකෝ. චතුරාර්ය සත්‍ය කියන්නේ උතුම් සත්‍ය හතර කියන එකනේ. ආර්ය කියන්නේ උතුම්. අරහත් කියලා කියන්නේ උතුම් කියන අර්ථය. එහෙනම් ඒ උතුම් කියන අර්ථය එන්නේ කොහොමද? මේක බුදුහාමුදුරුවොත් සිවුර පෙරෙව්වා. පසේ බුදුවරුත් සිවුර පෙරෙව්වා. මහරහතන් වහන්සේලාත් මේ සිවුර පෙරෙව්වා. සෝවාන් සකෘදාගාමි අනාගාමි වෙච්ච අයත් මේ චීවරය පාවිච්චි කරා. ඉතින් ඒ නිසා අර කියනෝනේ සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, මාර්ග ඵලය, අරහත් ඵලය කියන. එහෙනම් අරහත් ඵලයට ආපු අය පාවිච්චි කරන වස්ත්‍රය තමයි අරහත් දජය කියලා අපි සඳහන් කරන්නේ. මේ චීවරේ ඉතාමත්ම වටිනාකමක් තියෙනවා. ඒ තුල තියෙන වටිනාකම මෙන්න මේ විදිහට පෙර පුරාණේ පඬිවරු සඳහන් කරලා තියෙනවා. පන්තේ දිස්වාන කාසාවන් චට්ටිතින් මිල්ල මක්කිතං සිරස්මින් අංජලින් කත්වා වන්දී තබ්බං ඉසිද්දජා. මේ කියලා කියන්නේ මේ පාරේ අයිනක අපිතුමු අනුරද මහත්තයා පාරේ අයිනක සිවුරක් වැටලා තියෙනකල ඒ පාරේ අයිනේ වැටලා කුණු කාණුවක වැටලා තියෙන සිවුරේ කුණු ගෑවිලා මඩ තැවිරිලා අසූචි තැවිරිලා වෙන යම් මොන කුණු ගොඩක් තිබුණත් ඒක දැකලා වඳින්න තරම් චීවරය උතුම් කියලා තමයි මේ ගාථාවෙන් කියන්නේ. ඉතින් ඒ වගේ උතුම් දෙයක් තමයි මේ චීවරය කියලා අපි සඳහන් කරන්නේ.
දැන් අපේ හැමතුරුනේ මේ චීවරය දරාගත්තාම ඔබ වහන්සේ දේශනා කළා මිනිමරුවෙක් වුණත් වන්දනීය තත්වයට පත් වෙනවා කියලා. මට අහන්න තියෙන්නේ දැන් ඇත්ත වශයෙන්ම මේ චීවරය දරාගත්තාම මොකක්ද ලැබෙන ඒ විශේෂ ශක්තිය, විශේෂ බලය මොකක්ද? ඒ ලැබෙන යම්කිසි ශක්තියක් තිබෙනවා මං හිතන්නේ චීවරේ. මොකක්ද ඒ ලැබෙන ශක්තිය බලය?
ඔව් අනුරාධ මහත්තයා, මේ දැන් අපි මතක් කරේ පුංචි ළමයෙක් වුණත් තමන්ගේ හිත හදාගෙන තමන් අමුතුම ජීවිතයකට යනවා කියලා. දැන් මේ චීවර කියන්නේ මේ චීවර කියලා කියන්නේ වර හතරක් තියෙනවා සිවුරක. කියන්නේ වර හතරක් තියෙනවා. කියන්නේ මේකෙන් ලැබෙන වර හතරක් තියෙනවා. ඒ ප්‍රයෝජන හතර දැන් අර මුලින් මං සඳහන් කළේ එකක්. මේ චීවරයක් කරට දාගත්තට පස්සේදී අපි මේ පවු නසන ඇඳුමක් නෙමෙයි දාගත්තේ. පුජ්‍යලයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ අර හේතු කාරණාත් එක්ක. ඒක තමයි පළවෙනි වරය. සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ ඒකේ තියෙන බලගත් ස්වභාවයත් එක්ක. එතකොට මේක බලගත් වෙන්නේ කොහොමද? මේ තවත් කොටසක් තියෙනවා මේකේ. චීවරයක් දැම්මට පස්සේ වෙනස් වෙන මේ අර වර හතරෙන් දෙවෙනි වරේ හැටියට තියෙන්නේ මේ බාහිර ආරක්ෂාව. බාහිර ආරක්ෂාව සඳහා චීවරේ පාවිච්චි කරනෝනේ. ඒකදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ තීසස්ස පටිගතාය, උන්නස්ස පටිගතාය, ඩංස මගස වාතාසප සිරින්සප සම්පස්සානම් පටිගතාය. මේ කියලා කියන්නේ මේ සිවුරක් පෙරවුවට පස්සේ සීතලෙන් වළකින්න පුළුවන්, උෂ්ණයෙන් වළකින්න පුළුවන්, මැසි මදුරුවන්ගේ ආරක්ෂාව වෙන්න පුළුවන්, ඒ වගේම ගෝනුසු පත්තෑ සර්පයින් වගේ මේ සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්, ඒ වගේම බාහිර උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වෙලා ගුණධම් පුරන්නට පුළුවන්කම තියෙනවා චීවරයක් පාවිච්චි කිරීම තුළේ. දැන් අනුරාධ මහත්තයා මේ මෑත කාලීනවනේ මේ වගේ ධර්මශාලා නිම කරලා ආවාස ගෙවල් ඉතාමත්ම හොඳ තත්ත්වයක සකස් කරලා තිබුණේ. දැන් ඒ දවස්වල කඨින චීවර පූජාව සිද්ධ කරනකොට දැන් පන්සල් තිබුණා. ඒ තිබුණේ මේ දැන් කැලෑබද ප්‍රදේශයක පන්සලක් තියෙන්න පුළුවන්. දැන් ඒකේ සමහරලාට ඉලුක්කොළ හොයන්න පුළුවන්, බටකොළ හොයන්න පුළුවන්, ඒ වගේ මැටි ගහලා තියෙන්න පුළුවන්, ගල් එනක් ඇතුළේ වෙන්න පුළුවන්. දැන් මිහිඳු හඳුරන්ගේ මිහිඳු සංස්කෘතිය ලංකාව තුළ ආරම්භ වුණේ මහා විශාල මන්දිර හදාගෙන නෙවෙයිනේ. කොහෙද අනුරාධ මහත්තය හිටියේ? මිහිඳු හඳුරු වැඩ හිටියේ ගල් කුහාවක. කාලපාසාදේ කියලා එවල මැටි ගහලා කළු ගලක් පුච්චලා හදපු එකක්. ඉතින් අර තිවිච්ච සියලු සේසත ඇතෑරලා දාලා මේ බලන්නකො අරහත් දජේ ප්‍රයෝගත්තට පස්සේ තියෙන වටිනාකම. ඉතින් එතනින් තමයි සාසනය ආරම්භ වුණේ. ඔය තියෙන වැව් පොකුණු අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල, ඔය පොළොන්නරුව, ඔය ප්‍රදේශවල දැන් ඇති වෙලා තියෙන ඔය දැන් කුට්ටම් පොකුණ ආදී ගත්තට පස්සේ, ඕවා මිහින්තලේ අටසැටලින් මේ සියල්ලම එකතු වුණාට පස්සේ මේවා මහා හද්ද වනාන්තර වලින් පටන් ගත්තේ. ලංකාවේ බුදු දහම. එහෙනම් ඊටත් කලියෙන් මේ ලෝතරා ශාන්තිනායක අමාමෑණි බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න කාල සීමාව තුළදී ඔය තරම් දුරට මේ අද කාලේ තියෙන විදියට විහාරස්ථාන නොතිබෙන්නේ නැති. ඒ නිසා පුංචි පන්සල් හදලා තියෙනවා. එතකොට සේනාස ගතුවා, රුක්කමූල ගතුවා, සුඤ්ඤාගාර ගතුවා. මෙහෙම කියනවා. ඊළඟට සෙනසුන් වල ඉන්නත් පුළුවන්. ඊළඟට ගස් යට ඉන්නත් පුළුවන්. ගල්ලෙන් වල ඉන්නත් පුළුවන්. දැන් මේ තුල දැන් බලන්න ගල්ලෙනක් ඇතුලේ ඉන්නකොට පත්තෑයෙක් ඉන්න බැරිද? සර්පෙක් ඉන්න බැරිද? ගහක් යට ඉන්න ඉන්න වැඩ ඉන්න අවස්ථාවේදී අර ගහේ ඉන්න පත්තෑයෝ ඒ වගේ මේ ගෝනුස්සෝ වගේ වැටෙන්න පුළුවන්කම තියෙනවනේ. දැන් බාහිර ආරක්ෂාව මේ චීවරයෙන් බැලුවා. ඉතින් මේකට තමයි මේ සිවුර පරණ. දැන් සිවුර කියලා කිව්වහම තනිපට සිවුර, දෙපට සිවුර, අඳනේ. දැන් ඔබතුමා හිතන්නකෝ, ඔබතුමා විනෝද චාරිකාවක් යන වෙලාවකදී ඔබතුමාගේ බෑග් එක සකස් කරගෙන ඔබතුමා අරගෙන යනවා. බලන්න ඒකේ කොච්චර දේවල් දාගෙන යන්න ඕනද කියලා. එක ඇඳුමක් බෑනේ. ඇඳුම් කීයක් දාගෙන යන්න? පෙරවන්න වෙනම බෙස්සීට් එකයි, තුවායයි නේද? ඒ ඔක්කොම තව තව ඇඳුම් කොච්චර දාගෙන යන්න ඕනද? නමුත් තනිපට සිවුර, දෙපට සිවුර, අඳනේ, මෙන්න මේ අවස්ථාවන් තුන විතරයි, මේ ඇඳුම් තුන විතරයි භික්ෂුන් වහන්සේ කෙනෙකුට අරගෙන යන්න තියෙන්නේ. ඉතින් බලන්න මොන තරම් සරලද කියලා. එතකොට මිනිස්සෙක් වෙනස් කරන්න හරිම ලේසි. මේ කාරණාව මේ බාහිර උපයත් එක්ක එකතු වෙලා ඒකත් එක වරයක් බවට පත් වෙනවා. බාහිර තියෙන ආරක්ෂාව මේ චීවරයක් තුලින් ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා. ඒ ටික ඔක්කොම ලැබුණාම පත්තෑය කන්න නැත්තම්, ගෝනිස්සු කන්න නැත්තම්, එහෙම ගැටලුවක් වෙන්නේ නැත්තම්, සීතලෙන් නැත්තම්, උෂ්ණයෙන් නැත්තම් ගුණධම් පුරන්න පුළුවන්නේ. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට මේ තුන්වෙනි කාරණාව ඔබතුමා ඇහුවා, කොහොමද මේ වගේ බලයක් ලැබෙන්නේ කියලා, එහෙම විනාශ වෙන්නේ කොහොමද කියලා. මේ අපි දැන් ගොඩක් දුක් මහන්සි වෙලා වැඩ කරනවා, හාමුදුරුවෝ ටිකක් අඩුවෙන් වැඩ කරලා. ඒත් හැබැයි ඒ ඇත්තන්ට ඔක්කොම තියෙන. දැන් ඔබතුමා රැකියාවක් කරලා යාන වාහනයක් ගන්න, ඊළඟට දවසකට ගෙදරට ආහාර ටිකක් ගන්න මොනතරම් මහන්සියක් දරනවා. දවසකට ගෙදරකට ආහාර ටිකක් ගන්න, ඊට පස්සේදී ඒ අයගේ තියෙන වැඩ කටයුතු ටික සියල්ල සිද්ධ කරන්න. හැබැයි මේ අරහත් දජේ පැලඳ ගත්තට පස්සේදී ඒ කාරණා නිකම් වෙනවා. ප්‍රත්‍යලාභ කරුබුහුමන් සහ ප්‍රත්‍යලාභ නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒකට හේතුවක් තමයි මේ තියෙන අරහත් දජේ තුළ තියෙනම මිනිස්යා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමේ මූලික හේතු කාරණාව තමයි අනුරාධ මහත්තයා, අපි යන්නේ වෙනත් අරමුණකටනේ. ගිහියන්ට වඩා වෙනත් අරමුණකට යන්නේ. ඒ අරමුණ හැබැයි සාර්ථක වෙන්න ඕන. ඒකයි අර මම මුලින්ම සඳහන් කළේ, මහත්ඵල මහානිසංස ලබා ගන්න බෑ මේ චීවරයේ දරාගෙන වෙනත් අරමුණක හිටියොත්. මේ චීවරයේ දරාගෙන මේ සාසනික ප්‍රතිපත්ති තුලම ජීවත් වෙනවා නම් විතරයි ඒ ආනිසංස ලබාගෙන මරණයෙන් පස්සේ යම්කිසි හොඳ සුගතියක උපදින්න පුළුවන්කම තියෙන. නැත්නම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන තත්ත්වයට පත් වෙන්න තුන. නැත්නම් අනිවාර්යෙන් අපාගත වෙනවා. මේක ගිහියෙක් වෙලා ඉඳගෙන කරන පව් වගේ නෙමෙයි, පැවිදි වෙලා කරන පව්. අරහත් දජය පොරවගෙන පව් කරොත් එහෙම ඒක ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ මේ ගර්භුහුමන් සහ පත්තිලාභ ලබා ගැනීමට පුදුමතරම් ආයතනයක් බවට පත් වෙනවා මේ චීවරය කියන එක. ඒකට කොහොමද මේ කිසිම වෙලාවක බලන්නකෝ, දැන් දායකයෝ අඩුපාඩුකමක් තියන්නේ නැහනේ. වැඩ ඉන්න සංඝාවාස ටික සකස් කරලා දෙනවා. ඊළඟට අනිකුත් සියලුම පත්‍ය පහසුකම් දානේ, උදේ දානේ, දහවල් දානේ, ගිලම්පස ටික මේ සියල්ලම සකස් කරලා දෙනවා. ඊට පස්සේ ඊට අමතරව අවශ්‍ය කරන දේවල් හොයලා බලලා බොහෝ සෙයින් එතෙන්ට පූජා කිරීම සිද්ධ කරනවා. ඉතින් ඒකත් ඉතාමත් වැදගත්. ඊට පස්සේදී මේ අයට තියෙනවා මේ චීවරය දාගත්තට පස්සේදී මේ පරිවාර සම්පත්තිය, පිරිවර සම්පත්තියනේ. දැන් හාමුදුරු වහන්සේලාට බලන්නකෝ, ඕනම වැඩක් කරන්න පුළුවන් සංවිධාන ශක්තියත් එක්ක. ඕනම වැඩක් කරන්න පුළුවන්, මුළු ගමක් එකට එකතු කරන්න පුළුවන්, මුළු රටක් එකට එකතු කරන්න පුළුවන්. ඇයි මේ පරිවාර සම්පත්තිය ලැබෙන්නේ? සසර කරපු පුණ්‍ය කර්ම නිසා. ඒ වගේ මේ චීවරයේ තියෙන බලය නිසා එකත් එක තමයි පරිවාර සම්පත්තිය ලැබෙන්නේ. ඉතින් මේවා ඉතාමත් මේ වැදගත් මේ කාරණාවවට පත් වෙනවා මේ චීවරය පැළඳගෙන ඉන්න අවස්ථාවන් වලදී. ඉතින් මේ බොහෝ මහන්සියෙන් කරන මහජනතාව මහන්සියෙන් සද්ධාවෙන් ලබා දෙන මේවා අපි ප්‍රත්‍යපහසුකම් යටතේ අරගෙන ඉතාමත් යහපත් අරමුණක් ඔස්සේ ක්‍රියාත්මක කරනවා නම් ඒක ඉතාම වැදගත් වෙනවා. ඊළඟ එක තමයි අනුරාධ මහත්තයා බැඳීම් වලින් නිදහස් වෙනවා. සිවුර ඇඟට දාපු ගමන්ම බැඳීම් වලින් නිදහස් වෙනවා. දැන් බලන්න සිද්ධාර්ථ බෝධිසත්වෝ ගිහිගේ කලකිරිලා ගිහිල්ලා චීවරය කරට දාගත්ත ගමන් මොකද උනේ? රාහුල කුමාරයාගෙන් නිදහස්, යසෝදරා දේවියගෙන් නිදහස්, තමන්ගේ රාජ්‍යයෙන් නිදහස්. දැන් ඒකනේ කිව්වේ මගේ වංශය බුද්ධ වංශය කියලා. උන්වහන්සේට පැහැදිලිව ඍජුව සුද්ධෝදන මහරජතුමාට කිවීමේ හැකියාව තිබුණා. මොකද බැඳීම් වලින් නිදහස. ඒක නිසා මේ චීවරය කරට දාගත්තාම පස්සේ බිරිඳට සලකන්න ඕනෙත් නැහැ, ස්වාමියාට සලකන්න ඕනෙත් නැහැ. මේක දෙපැත්තම තියෙනෝනේ. භික්ෂුණීන් වහන්සේලාත් ඉන්නවනේ. නිසා බිරිඳට සලකන්න ඕනෙත් නැහැ, ස්වාමියාට සලකන්න ඕනෙත් නැහැ, දරුවන්ට සලකන්න ඕනෙත් නැහැ. එහෙමම අපිට බාහිර දේවල් නැහැ. දැන් මිනිස්සුන්ගේ බොහෝ අපේ පින්වතුන්ගේ බොහෝ වැඩ එහෙම අපිට ඕනම ආකාරයෙන් සිද්ධ කිරීමේ සමාජ වගකීමක් අරගෙන සිද්ධ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් හැබැයි සිව්පසෙන් උපස්ථාන කරන අපේ දායකයන්ට අනුකම්පාවෙන් ධර්ම දේශනා කළ යුතුයි. අපි දන්න කියන ගුණධම් එයත්න්ට කියා දිය යුතුයි. ඒ කියලා දෙන්නේ මොකද? අපිට සිව්පසෙන් උපස්ථාන කරනවා. අපි යන ආර්ය මාර්ගය හොයා ගැනීමට බොහෝ සෙයින් උදව් උපකාර කරන්නේ අපි වටා ඉන්න මේ පිරිස. අපේ පින්වතුන්, ඉතින් ඒ අයට සංග්‍රහ කිරීම ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඒ වගේම දෙමව්පියන්ට සලකන එක ඕනෑම. බුදු වෙලා හිටියත් දෙමව්පියන්ට සලකන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා. මේකත් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ කිසිම දෙයක් කාටවත් කාගෙන්වත් බලපෑමක් අරගෙන හරදරයක් අරගෙන බැඳීම් එක්ක කටයුතු කරන්න ඕනේ. දැන් ඔබතුමාට ගමනක් බිමනක් යන අවස්ථාවන් වලදී වෙනත් කාරණාවක් ඉන්නද කොච්චර දේවල් කරන්න ඕනද? බැඳීම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. නමුත් භික්ෂුන් වහන්සේ නමකට එහෙම නැහැ. නමුත් වර්තමාන වෙනකොටම දැන් බැඳීම් වැඩිපුර ඇතිවේගෙන කාර්ය බහුලත්වයට පත් වෙලා වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ගිහියන්ගේ වැඩත් සමහර පැවිද්දන්ට කරන්න වෙලා තියෙනවා නේද? සමහර අවස්ථාවන් වලදී තියෙනවා, අපි මේ දොසක් කියනෝ නෙවෙයි, ගිහියෝ කරන්න ඕන වැඩ ටික පැවිද්ද කරනෝ, පැවිද්ද කරන්න ඕන වැඩ ටික ගිහියෝ කරන්න අද පටන් අරගෙන තියෙනවා නේද? දැන් හාමුදුරුවරු පිරිත් කියන්න ඕනේ ඒවා දැන් ගිහියෝ පිරිත් කියන්න පටන් අරන් තියෙනවා. ගිහියෝ වගා කරන්න ඕනේ ඒවා හාමුදුරුවරු වගා කරන්න පටන් ගන්න තියෙද්දි ඕක තමයි අපේ රටට වෙච්ච හානිය. නිසා මේ අර සංගවිදගුරු ගොවිකම්කරු කියන පංචමහා බලවේගය තියෙනවා නේද රද මහත්තයා? මේ පංචමහා බලවේගය හරියට ඉගෙනගෙන හරියට ක්‍රියාත්මක වෙන සංඝයා වහන්සේලා උන්වහන්සේලාගෙන් වෙන්න ඕන කාරණාව සිද්ද. ගොවියෝ ගොවියන්ගෙන් වෙන්න ඕන කාරණාව තියෙනවා. මෙන්න මේ මේවා තම තමන්ට අයත් ගුරුවරු ගුරුවරුන්ගෙන් වෙන්න ඕන කාරණාව සිද්ධ කරන්න තියෙනවා. මේව සිද්ධ කරොත් එහෙම ඉතාමත් වැදගත් වෙනවා. නිසා මේ කියන චීවරයක තියෙන වර හතර තමයි ඔය සඳහන් කරන්න යෙදුනේ. ඒක ඉතාමත් වැදගත් කාරණාවක් වෙනවා. ඊළඟට මේ අපි කටින චීවරය කියලා සඳහන් කරන්නේ මොකද්ද කියලා ඔබතුමා ඇහුවා. ඒක මම කෙටියෙන් උත්තර දෙන්නම්. දැන් ඔය චීවරය පිළිබඳව වර හතරත් එක්ක මම කතා කරේ. කටින කිව්වහම මම මුලින් කිව්ව තද ගතිය කියලා. සිදුරු නොකරන්න තියෙන ගතිය කියලා. එතකම බිඳින්න බැරි ගතිය කියලා. එහෙනම් මේ කටිනය කියලා සඳහන් කරනකොට අපි අනුරාධ මහත්තය සඳහන් කරන්නේ මොකද්ද? මේක ලේසියෙන් කරන්න පුළුවන් කමක් නෙවෙයි. හාමුදුරන් වහන්සේ නමක් තුන් මාසයක් මුළුල්ලෙහි වස්සමාදන් කරවලා සිව්පසෙන් උපස්ථාන කරවලා මහා සංඝරත්නයට පූජා කරන එක තමයි අපි කටින චීවර පූජාව කියලා සඳහන් කරන්නේ. ඒ පින්කමත් අදයි ආනිසංසත් අදයි නිසා කටින චීවරය කියලා මේකට සඳහන් කරනවා.
දැන් අපේ හාමුදුරනේ වස් කාලයේදී ස්වාමින් වහන්සේ නමක් පන්සලේ මාස 3ක් පුරා වස්වසන. මේ වස්වසන කාලය තුල මේ වස්වසන ස්වාමින් වහන්සේට මොකක්ද ලැබෙන ප්‍රතිලාභය? ඒ වගේම මේ වස්වසන කාලය තුල උන්වහන්සේට උපස්ථාන කරන දායකයන්ට සලකන උන්වහන්සේට දානමාන ආදිය පිළිගන්ව උන්වහන්සේට දානමාන ආදිය පිළිගන්වන දායකයන්ට කුමක්ද ලැබෙන ප්‍රතිලාභය කියලා දැනගන්න කැමතියි.
ඕවන්රත් මහත්තයා, ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් එක. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා අත්තත කටිනානං වෝ භික්කවේ පංච කප්පිස්සන්ති අනාමත්ත චාරෝ අසමාදාන චාරෝ ඝනභෝජනං යාවදත්තං චීවරං යෝච තත්ත චීවරුප්පාදෝ සෝ නේසං භවිස්සති කියලා. භික්ෂූන් වහන්සේලාට මේකෙන් ආනිසංස පහක් ලැබෙනවලු. කටන චීවර පූජාවකට සම්බන්ධ වෙච්ච භික්ෂූන් වහන්සේ නමකට එහි ආනිසංස පහක් ලැබෙනවලු. ඒ ලැබෙන ආනිසංස පහ ඉතාමත් වැදගත් ආනිසංස පහක්. දැන් අපි දන්නවා දැන් ඇවත් කියලා තියෙනවා. ඒ වගේම නොයෙකුත් මේ විනය කර්ම තුල නොයෙක් නොයෙක් දේවල් වලට අපි බැඳිලානේ ජීවත් වෙන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා. ඒ බැඳිලා අපි ජීවත් වෙන අවස්ථාවන් වලදී සමහර දැන් ශික්ෂාපද තියෙනවා ටිකක් අයින් කරගත්තොත් ලිහිල් කරගත්තොත් සමහර වැඩවලට ලේසි. හැබැයි විනය කියන්නේ වෙනස් කරන්න පුළුවන් අපිට ඕන ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේ කටින චීවර පූජාවකට සම්බන්ධ වෙච්ච භික්ෂුන් වහන්සේලාට ආනිසංස පහ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ වගේ ශික්ෂාපද කීපයක් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේවා වෙනස් කරගන්නේ අනුරාධ මහත්තයා මේ අවුල් වැඩ කරන්න නෙවෙයි. මේවා වෙනස් කරගන්නේ තමන්ගේ විමුක්ති මාර්ගය නිවන සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයෝජනයක් වශයෙන්, අන් අයටත් මේ දහම පිළිබඳව අවබෝධයක් ලබා දීමේ ප්‍රයෝජනයක් වශයෙන් තමයි මේක පොඩ්ඩක් වෙනස් කරගන්න ලිහිල් කරලා තියෙන්නේ. පළවෙනි කාරණාව හැටියට, ආනිසංසය හැටියට දේශනා කරනවා අනාමත්ත චාරෝ කියලා. මේ අනාමත්ත චාරෝ කියලා කියන්නේ දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් පන්සලේ වැඩවාසය කරන අවස්ථාවන් වලදී එකපාරටම අපිට හිතිච්ච වෙලාවට අනුරාධ මහත්තයා එළියට බහලා යන්න බෑ. පන්සලෙන් එළියට බහලා එළියට වැඩම කරන්න බෑ. අඩුම තරමේ පන්සලේ ඉන්න භික්ෂුන් වහන්සේ නමකට බැරි නම් පන්සලේ වැඩ කරන උපාසක මහත්තයාට හරි සඳහන් කළා තමයි අපි එළියට යනවා නම්, බහැරට වැඩම කරනවා නම් වැඩම කරන්නට ඕනකම තියෙන්නේ. ඒ වේලාවල් ඒවා සඳහන් කරගෙන තමයි අපි යන තැන එන්න වේලාව ඒවා ඔක්කොම සඳහන් කළා තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට පන්සලෙන් බහැරට වැඩම කිරීමේ හැකියාව තියෙන්නේ.
ඒ කියන්නේ හැමදෙරේ මේ වස් කාලයේ අතරතුරද?
නෑ නෑ, සෑම කාල සීමාවක් තුලදීම ඒ විදිය තමයි. මොකද විනයක් තියෙනෝනේ පන්සලක් තුල වැඩවසය කරනකොට. ඉතින් ඒ කාල සීමාව තුලදී ඕනෑම භික්ෂුන් වහන්සේ නමකට අදුමතරම එක්ක ලොකු හාමුදුරන් වහන්සේට, එහෙම නැත්නම් පන්සලේ වැඩ සිටින අන්තේවාසික හාමුදුරන් වහන්සේකට, එහෙම නැත්නම් අදුමතරම පන්සලේ වැඩ කරන දායක මහත්තයට හරි අපි සඳහන් කළා තමයි එළියට යනවා නම් යන්න ඕනකම තියෙන්නේ. හැබැයි මේ විහාරයෙන් බැහැරවීමේ අයිතිය මාස 5ක් පුරාවට කඨින චීවර පූජාවක් පිළිගත්තොත් එහෙම අපි ඒ පිළිගත්තු භික්ෂුන් වහන්සේට මාස 5ක් යනකම් පුළුවන්කම තියෙනවා කිසිම කෙනෙකුට දැනුම් දීමකින් තොරව පන්සලෙන් බැහැරට වැඩම කරන්න. මේකේ කානිසංශයක්. බැහැරට වැඩ මේවා ඉතින් හොඳ අරමුණු ඇතිව යන ගමන් බිමන් බවට, වැඩම කරන ගමන් බිමන් බවට පරිවර්තනය වෙන්න ඕනේ. ඉතින් මේක මේ මොකද මේක අර දූතාංගධාරී භික්ෂුන් වහන්සේලාට සෑහෙන ප්‍රයෝජනවත් වෙනෝනේ මේ බැහැරට වැඩම කිරීම නොයෙක් නොයෙක් ධර්ම දේශනා සඳහා. ඉතින් ඒක එක ආනිසංසයක් බවට පත් වෙනවා. දෙවෙනි ආනිසංසය හැටියට දේශනා කරලා තියෙන්නේ අසමාදානචාරෝ කියලා. අසමාදානචාරෝ කියලා කියන්නේ මේ දැන් තුන් සිවුරක් අදිෂ්ඨාන කරපු භික්ෂුන් වහන්සේට මේ ඒ තුන් සිවුර අදිෂ්ඨාන කරපු තුන් සිවුර තමන් ළඟ තියාගන්න ඕනේ. තුන් සිවුර කියන්නේ මං කලින් සඳහන් කරා තනිපට සිවුර, දෙපට සිවුර, අඳනේ. දැන් මේක අදිෂ්ඨාන කරන ඕනේ. ඒ අදිෂ්ඨාන කරලා දුන්නට පස්සේදී අපි ළඟ තියෙන්න ඕන අපි හැම අවස්ථාවකදීම මේ තුන් සිවුරෙන් පෙනී සිටින්න ඕන. ඒ තුන් සිවුරෙන් පෙනී සිටින අවස්ථාවන් වලදී ඉර පායනකොට සිවුරු තුනම ළඟ තියෙන්න ඕන. ඉර පායන වෙලාවට සිවුරු තුනම අපි ළඟ තියෙන්න ඕන. ඊට පස්සේදී මොකද වෙන්නේ? එහෙම නැති වුණොත් එහෙම ඇවතක් වෙනවා. ඇවත් සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? මේක ඉතින් සිවුරු තුනම ළඟ තියාගෙන ඉන්න ඕන. හැබැයි කඨින චීවරයක් පිළිගත්තු භික්ෂුන් වහන්සේ නමකට ඕනෑම චීවරයක් ළඟ තබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක තුන් සිවුරෙන් තනිපට සිවුර වෙන්න පුළුවන්, දෙපට සිවුර වෙන්න පුළුවන්, අන්දරේ වෙන්නත් පුළුවන්. ළඟ තබා ගැනීමේ අයිතිය තියෙනවා. මේවා යම් යම් වැඩ කටයුතු වලදී පහසු වෙන විදිහට තමයි මේ කාරණා සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් තුන්වෙනි ආනිසංසය හැටියට සඳහන් කරනවා ඝන භෝජනම් කියලා. ඝන භෝජනම් කියලා සඳහන් කරන්නේ දැන් අපිට පෞද්ගලිකව දාන, එහෙම නැත්නම් වෙනත් ඔය සමහර අය හිතවත් අය සකස් කරලා අපේ ගෙදර අද එකෝ අපි කියන්න පුළුවන් එකෝ පාටි එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් උත්සවයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයගේ අවස්ථාවකදී හිතවත් මහ ආමුදුරන් වහන්සේලාට ආරාධනා කරනවනේ. ඉතින් ඔබ වහන්සේ වැඩම කරන්න තියෙන හිතවත්කම ඒවා නිසා ආරාධනා කරනෝ එහෙම වැඩම කරන්න, මේ විදිහට අද දවසේ නිවසට වැඩම කරලා දාන ටිකක් වළඳලා වඩින්න කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේදී දැන් මේව බාර ගැනීමේ අයිතියක් අපිට පෞද්ගලිකව නැහැ. හැබැයි කඨින චීවරයක් පූජාවකට සම්බන්ධ වෙලා බාරගත්තු භික්ෂුන් වහන්සේ නමකට මේ මාස 5 යනකම් එහෙම පෞද්ගලික නිවස්වලට වැඩම කරලා වුණත් ඒ අයගේ හිතසුව පිණිස ඒ දන් පිළිගැනීමේ ආරාධනා පිළිගැනීමේ හැකියාවක් තියෙනවා කියලා ඒ ආනිසංසය හැටියට දේශනා කරලා තියෙනවා. හතරවෙනි ආනිසංසය හැටියට කියන්නේ මේ දැන් මේ අපි පැහැදිලිව මතක් කරගන්න ඕන මේ මේ කියන ඝන භෝජන කියන ආනිසංසය ලබා ගැනීම තුලදී මේවා මෙලව පරලව දෙකේම අභිවෘද්ධිය උදෙසායි සිද්ධ කරන්න ඕනකම තියෙනවා. එනිසා දැන් අද වර්තමාන වෙනකොට බොහෝ සෙයින් මේ ටිකක් ඈතට ගිහිල්ලා තියෙන. එනිසා මේ අද ගිහියෝ පැවිදි පුජ්‍යලිය අඳුරන්නේ ගිහියෝ පැවිදි භික්ෂුන් වහන්සේලා අඳුරන්නේ නැහැ. පැවිදි භික්ෂුන් වහන්සේලා ගිහිත්වයේ මොකද්ද කියන එක සමහර තැන්වලදී නොහඳුනා ගතියක් පෙනෙන්නට තියෙනවා. ඉතින් එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. ජාලුකම් ඇති වෙන්න පුළුවන්, හිතවත්කම් ඇති වෙන්න පුළුවන්. මේ මොනව ඇති වුණත්, ධනය කොච්චර තිබුණත් අපි අපේ මේ චීවරයේ තියෙන ගෞරවය ආරක්ෂා කරගෙන තමයි ඉදිරියට අපි ගමන් කළ යුත්තේ. ඒ නිසා මේවා ඉතාමත් මනවින් තේරුම් අරගෙන සිද්ධ කරන්න ඕන කාරණා. ඊළඟට මේ හතරවෙනි ආනිසංසය වශයෙන් සඳහන් කරලා තියෙන යාවදත්ත චීවරක්. යාවදත්ත චීවරම් කියලා සඳහන් කරන්නේ දැන් අපිට තියෙනවා තනිපට සිවුරයි දෙපට සිවුරයි අඳනේ. මේ තුන් සිවුරට අමතරව වෙනත් කිසිම චීවරයක් අපිට ළඟ තියාගන්න බෑ. ඒක තමයි විනය නීතිය. හැබැයි මේ කඨින චීවරය පූජා කරපු බාරගත්තු භික්ෂුන් වහන්සේ නමකට ඕනෑ තරම් සිවුරු පිරිකර ළඟ තබා ගැනීමේ පරිහරණය කිරීමේ හැකියාව තියෙනවා. ඒක ඕනනම් ළඟ තියාගන්නත් පුළුවන්, කැමති කෙනෙකුට දෙන්නත් පුළුවන්. තමන්ට අවශ්‍ය දෙයක් ඒකට සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා හතරවෙනි ආනිසංසය වශයෙන්. පස්වෙනි ආනිසංසය වශයෙන් සඳහන් කරනවා යෝච චත්ත චීවරුපාද්දෝ සොත් නේසං භවිස්සති කියලා. දැන් වෙනස් අවස්ථාවන් වලදී සංඝ සතු කරලා සිවුරු පිරිකර පූජා කරනවනේ අනුරද මහත්තයා. ඒ සිවුරු පිරිකර පූජා කිරීමේදී ඒවා මේ තනි භික්ෂුවකට ගන්න පුළුවන් කමක් නැහැ. සාංගිකව පූජ කරන දෙයක් තනි භික්ෂුන් වහන්සේ නමකට ගන්න පුළුවන් කමක් නැහැ. ඒක සියලු දෙනාටම බෙදා හදලා දීලා තමයි ඒවා පරිහරණය කළ යුත්තේ. නමුත් කඨින චීවරයක් පිළිගත්තු භික්ෂුන් වහන්සේ නමකට මේ සංඝ සතු කරලා මේ ලැබෙන සියලු සියල්ලක්ම කඨිනානිසංස පවතින මාස පහ තුළ තමන් ළඟ තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අන් අයට දෙන්නත් පුළුවන්කම තියෙනවා, ඕනනම් පූජ කරන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් තමන්ගේ කැමැත්තට අනුව මේ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. මේ ශික්ෂාපද පහ බුදුහාමුදුරුවෝ ශික්ෂාපද පහෙන් නිදහස් කරනවා කඨින චීවරයක් බාරගත්තු හාමුදුරන් වහන්සේ නමක්. ඉතින් මෙන්න මේ වගේ සුළු වශයෙන් ගත්තට පස්සේදී නොයෙකුත් ආනිසංස තියෙනවා. මේවා දැන් ගිහියන්ට සුළු වෙන්න පුළුවන්. නමුත් පැවිදි හාමුදුරන් වහන්සේලාට මේවා ඉතාමත්ම වටිනා කියන ශික්ෂාපද බවටයි පත් වෙන්නේ. මේ යම්කිසි වරයක් මේ ලැබෙන්නේ. ඉතින් මේ වර පහක් අපිට ලැබෙනවා කඨින චීවරයක් බාරගත්තට පස්සේදී. ඊළඟට දායකයාගේ පැත්තෙත් බලන්න එපේ අපි. ඔබතුමා ඇහුවනේ දැන් අපි හාමුදුරනේ මෙච්චර මහන්සියලා, ඔබ වහන්සේලා තුන් මාසයක් මුරුල්ලෙහි වස් සමාදන් කරවලා සිව්පස්යෙන් උපස්ථාන කරලා මේ හැමදේම කරාට පස්සේදී මේ මොනවාද මේ දැන් අපිට ලැබෙන්නේ කියලා, ගිහි පින්වතුන්ට මොනවද ලැබෙන්නේ කියලා. මේ ගිහි පින්වතුන්ට ලැබෙනකොට දැන් මේ හරහා අපිට අතිරේක වශයෙන් ලැබෙනවා බොහෝ ආනිසංස ගණනාවක්. මොකද අර දැන් කඨින චීවරය බාරගත්තු හාමුදුරන් වහන්සේ නමක් නිතරම මගේ හිතේ තියෙනෝනේ මම දැන් කඨිනයකට සම්බන්ධ වෙලා කියලා. එතකොට මට හිතෙනවා මේ වගේ දේවල් කරන්න හොඳ නැහැ. මං කඨින චීවරය බාරගත්තු භික්ෂුන් වහන්සේ නමක්. එහෙම හිතනකොට අතිරේක වශයෙන් කුසල් අපිට එන්න එන්න ලැබෙනවා. දැන් බලන්න අනුරාධ මහත්තයා සිල් සමාදන් වෙච්ච දවසට අපි පව් කරන්නේ නැහැ නේ, අඩු වෙන්නේ පව් කරන්නේ නේ. පන්සිල් ගත්ත වෙලාවෙත් අපි ඒක පව් කරන්නේ නැහැ. ටිකක් වෙලා යනකොට තමයි පන්සිල් ගත්ත එක අපිට අමතකයි. දැන් සිල් අරගෙන මේ පොවේට සිල් අරගෙන අපි මේ ශික්ෂාපදය සමාදන් වුණාට සිල් පවාරණ වුණාට පස්සේ අපි හිතනවා ඔක්කොම ඉවරයි. ඊට පස්සේ පව් කරාට කමන්නේ නැහැ. පන්සිල් අරගෙන වැඩේ දැන් ධර්මදේශනාවක් ශ්‍රවණය කරනවා නම් ඒක ශ්‍රවණය කළ ඉවරනාට පස්සේ ඒකට පස්සේ කමන්නේ නැහැ. දැන් අද වර්තමානයේ ඕන තරම් එහෙම තියෙනවනේ නේ. පන්සිල් සමාදන් වෙලා දානි ගෙදරට ගිහිල්ලා හැන්දෑවේ බණ අහලා ඊට පස්සේ මත් වතුර අරගෙන ඊට පස්සේ දුම් වැටි අරගෙන නුයිකුත් විප්‍රකාර එතන සිද්ධ වෙනවා. ඇයි මේ අර සිද්ධ කරපු කාරණාව පිළිබඳ අවබෝධයක් නැහැ. නමුත් මූලික වශයෙන් අර එතනදී පුංචි බයක් එක්ක පින සිද්ධ වෙනවා. අඩුම තරමේ මං හිතන්නේ සමහර පින්වතුන් නම් මේ පන්සිල් ගන්න වේලාවෙදි විතරයි පවුන කරනවා ඇත්තේ. ඒ වගේ අයත් අනන්ත ප්‍රමාණ අපේ සමාජය තුළ ඉන්නවා. ඒ වගේම ඒවා හරියට ආරක්ෂා කරන පින්වතුනුත් අනන්ත ප්‍රමාණ අපේ අසපුවත් එක්ක සම්බන්ධ වෙලා නිරන්තරයෙන්ම අපිව ශ්‍රවණය කරන හැම ඉරිදා දවසකම. දැන් ඔය දායකයාගේ පැත්තෙන් අපි කල්පනා කරලා බැලුවට පස්සේදී මේ මහත්ඵල මහානිසංස ලබා ගන්න තියෙන අවස්ථාවේදී දායකයාගේ හිත සතුටු වෙච්ච තරමට තමයි මේකේ පින ලැබෙන්නේ. හිත පිරිසුදු වෙච්ච තරමට, හිත සතුටු වෙච්ච තරමට තමයි මේකේ ආනිසංස ලැබෙන්නේ. දැන් මාස 3ක් මුළුල්ලේ වෙහෙසිලා ඒ වෙහෙසිලා මේ සිද්ධ කරන කාරණාවදී දැන් අනුරාධ මහත්තයා මේ ගැන කතා කරත් පින් සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් හොඳ වැඩක් කරත් පින් සිද්ධ වෙනවා. ඊට පස්සේ බලන්නකො කොච්චර මහන්සියක් ගන්නවද කියලා. ඔය මේ කටින පින්කම් සංවිධානය කරන්න ගියාට පස්සේදී මේ ඒ සංවිධාන කටයුතු වලදී බොහෝ සෙයින් දැන් මුළු තුන් මාසයේ පුරාවටම හාමුදුරන් වහන්සේලාට සලකන්න එපා දායකයෝ ටික. ඒකෙදි පත්තරේ ඉඳලා ගෙනත් දෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. වර්තමානයේදී පත්තරේ ඉඳලා උන්වහන්සේලා එළියට වැඩම කරන්නේ නැහැ නේ. පත්තරේ ඉඳලා උන්වහන්සේලාට ලබා දෙන්න ඕනේ කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. ඉතින් අර ඒ අවස්ථාවන් වලදී තවත් ලැබෙනවා දායකයන්ට පොඩි පොඩි ආනිසංස රාශියක්. ඒ තමයි මේ කටින මාසයේ පුරාවටම තමයි පන්සලේ පින්කම් තියෙන්නේ. හොඳට හිතලා බලන්න හැමදාම හවසට පූජාව තියෙනවා. එහෙම නැත්නම් සතියේකට දවසක් දවස් දෙකක්වත් අඩුම තරමේ පූජාවක් තියෙනවා. අන්නේ පූජාවට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කටින තුන් මාසය තුළදී විශේෂ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා වගේ පින්කම් හැම විහාරස්ථානයකම සිද්ධ වෙනවා. අන්න ඒවට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඊළඟට මේකත් එක්ක එන කප්රු පූජාව කියලා එකක්. කප්‍රු පූජාව තුළදී දැන් පෙරහන් කඩයක් පූජ කරත් කුසල් සිද්ධ වෙනවනේ. ඉදිකටුවක්, නූල් බෝලයක් පූජ කරත් සාදු කිව්වත් මේකට පින් සිද්ධ වෙනවනේ. අන්න කප්‍රුකක් සංවිධානය කරලා කප්‍රුක සූදානම් කරලා කප්‍රු පූජාව සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට විශේෂ බෝධි පූජා, අටවිසි බුද්ධ පූජා, සත්බුදු වන්දනා, මේ වගේ නොයෙකුත් පින්කම් ඒ තුන් මාසේ පුරාවටම පන්සලේ තියෙනවා. දැන් අනිත් කාලවලට පන්සල්වල එහෙම අඩුයිනේ. මේ තුන් මාසේ පුරාට මේව තමයි අපිට ලැබෙන ආනිසංස. මේවට සම්බන්ධ වෙනව කියන්නේ අපේ තියෙන අපල දුරු වෙනවා, අපි සිත සාන්ති යහපත අපේ ජීවිතවලට උදා කර ගැනීමට හැකියාව ලැබෙනවා. මේව තමයි ලැබෙන්නේ. දැන් ධර්මය තියෙන කාලයක උපදීන්නට ලැබීම දුර්ලභ කරුණක් හැටියට සඳහන් වෙන්නේ. එහෙනම් ඒ කාල සීමාව තුළදී ඉපදිලා අපිට මේ බණ භාවනාවලට යොමු වෙනවා කියන්නේ ආගමික වැඩසටහන් වලට යොමු වීමේ විශේෂ අවස්ථාවක් ලැබෙනවා. හැබැයි නිකම්මත් නෙමෙයි. මේක දායකයට ලැබෙනකොට ලැබෙන්නේ කොහොමද අනුරාධ මහත්තයා? මට අද මම සම්බන්ධ වෙන්නේ කටින මාසයේ නිමිති කරගෙනයි කියලා විශේෂ ප්‍රසාදයක් හදවතේ තියෙනවා. හදවත පිනෙන් පිරෙන එකම තමයි අපේ වටිනාම කාරණාව බවට පත් වෙන්නේ. ඉතින් මේ වගේ මේ පින්කම දුර්ලභ නිසා දායකයාගේ හිත බොහොම ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වෙන තරමටම මේකේ ආනිසංස ලැබෙනවා.
හොඳයි අපේ හැමදෙරුනේ, ඒ මෙලෝ වශයෙන් අපේ දායකයන්ට ලැබෙන ආනිසංස, ඒ වගේම මේ කටින පින්කමේ පරලෝ වශයෙන්ුත් ආනිසංස අනිවාර්යයෙන්ම ඇති. මොනවද අපේ හැමදෙරුනේ පරලෝ වශයෙන් මේ කටින පරලෝ වශයෙන් මේ කටින පූජාවේ කටින පින්කමේ තිබෙන ආනිසංස?
ඔව් අනුරාධ මහත්තයා, මේ දැන් අපි ආනිසංස ගණනාවක් පිළිබඳව අපි සාකච්ඡා කරා. මේ තුල අපිට මේ කොච්චර ආනිසංස ලැබෙනවද කියලා ප්‍රමාණවත් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මෙලව සහ පරලෝ වශයෙන් ලැබෙන ආනිසංස ගණනාවක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ තුල ඒ ආනිසංස කීපයක් පිළිබඳව මම කෙටියෙන් සඳහන් කරන්නම්. මේ කඨින චීවර පූජාවකට දායකත්වයේ දක්වපු පින්වත්තෙකුට හෝ පින්වතියකට උපනූපං ආත්මභාවයන් වලදී දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, ඒ වගේම පරිවාර සම්පත්, ආහාර පාන, ඉඳුන් හිටුන්, වස්ත්‍රාභරණ, මේ වගේ සියලු දෙනාගෙන්ම ගරු බුහුමන් ලබා ගන්න පුළුවන් වැඳුම් පිදුම්, පූජා සත්කාර, මේ සියල්ලක්ම ලබන්න පුළුවන් කමක් තියෙනවා කටින පූජාවකට සම්බන්ධ වුණාට පස්සේදී. ඒ වගේම සියලුම උපද්ද්‍රවයන්ගෙන්, තමන්ට ලැබෙන සියලු ග්‍රහාපුල උපද්ද්‍රයන්ගෙන්, අපල උපද්ද්‍රයන්ගෙන් ආරක්ෂා වෙන්නටත් මේක වාසනාවන්ත පින්කමක් බවට පත් වෙනවා. ඒ වගේම මේ සියලුම අකුසල ධර්මයන්ගෙන්, ඒ කර්ම බලයන්ගෙන් ආරක්ෂා වෙන්නත් මේක ඉතාමත් වැදගත් පින්කමක් බවට පත් වෙනවා. ඒ වගේම රජ සම්පත්, සිටු සම්පත්, මූලික කොටගෙන ඇති මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් ඉහළම සම්පත්, අවසානයේ චක්‍රවර්ති සප සම්පත් පවා ලබන්නට හේතු වාසනා වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම දෙව්ලොව සක්දෙව් රජතුමාගේ ඒ සම්පත් ලබන්න, ඒ සක්දෙවිලා ඉපදීමට අවශ්‍ය කරන ධ්‍යාන, මේ හැම දෙයක්ම ලබා ගන්නට පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ වගේම අපර මුලින් සඳහන් කරානේ, මනුලෝකෙ ඉපදුනහම පරිවාර සම්පත් ආදී ආයුෂය ලැබීම, වර්ණය ලැබීම, සැපය ලැබීම, බලය ලැබීම, ප්‍රඥාව ලැබීම, මේ කුසලකාමී සිතුවිලි හැම දෙයක්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හිරේ විලංගුව වැටෙනෝ නම් ඒවැයි නිදහස් වීමේ හැකියාව. ඒ වගේම බොහෝ සෙයින් අර සකල ක්ලේශයන් ප්‍රහීණ කරපු මහරහතන් වහන්සේලා පවා මේකට සම්බන්ධ වෙන නිසා ඒ සියලු අකුසලයන්ගෙන් දුරු වෙලා සසර වාසය කරන තාක්කල් නරකාදී ගත වෙන්නේ නැතුව අපාගත වෙන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටිකත්වයට පත් වෙන්නේ නැතුව සම්මා දෘෂ්ටිකත්වයට පත් වෙලා කල්යාණ මිත්‍රයන් නිරන්තරයෙන්ම ඇසුරට ලැබිලා ධර්මයේ ශ්‍රවණය කරන්නටම ලැබිලා හොඳ දේවල්ම කරන්නට පුළුවන් වාසනාවන්ත පින්කමක් බවටයි මේ කටිනානි සංස පින්කම සඳහන් වෙන්නේ. බොහෝ අවස්ථාවන් වලදී මේ පිළිබඳව මහවග්ගපාලියේ කටිනක්කන්දකේදී සඳහන් වෙනවා, බොහෝ ගාථාවන් සඳහන් වෙනවා ඒ තුළ මේ කටිනානි සංස පිළිබඳව සඳහන් වෙනවා. අපේ පින්වතුන් මේ කාල සීමාව තුළදී භික්ෂුන් වහන්සේලා අපේ හාමුදුරන් වහන්සේලා ධර්ම දේශනා සිද්ධ කරමින් ඒව පවත්වනවා. තවදුරටත් ධර්මයට ඇහුම්කන් දීම තුළින් මේ කාරණාවන් ඉස්සකර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් කටිනානි සංස පින්කම ඉතාමත් වටිනා කියන පින්කමක්. හැමෝම තමන්ගේ විහාරස්ථානයේ ඉඳගෙන මේ පින්කමට, මේ පූජාවට, මේ ආනිසංස ලැබෙන මහත්ඵල මහානිසංස ලබා ගන්නා පින්කමට සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම අනුරාධ මහත්මයා, අද දවසේදී මම අසුපෝ කාලීන ධර්ම සාකච්ඡාව මේ විදියට සිද්ධ කරද්දී පුංචි මතක් කිරීමක් තියෙනවා සිද්ධ කරන්න. අපිත් එක්ක හැමදාම අසුපෝ කාලීන ධර්ම සාකච්ඡාව මෙහෙවන්නේ ගයාන් සංදීප මහත්මයා. එතුමා මේ වන විට රෝගාතුරව තමයි ප්‍රතිකාර ලබන්නේ. ඒ නිසා තමයි අද දවසේදී අසුපෝ මෙහෙවන්නේ එතුමාට සම්බන්ධ වීමට නොහැකියා ලැබුණේ. අපි එතුමාට ආශිර්වාද කරලා අද දවසේ අද හවස 7ට ඉමුදුව දීගොඩ සමාධි සී සම්බුද්ධ විහාරස්ථානයේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක් සිද්ධ කරනවා ගයන් සංදීප මහත්මයාට. ඉක්මන් සුවේ නිරෝගී සම්පත්තියේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා ගාල්ල ප්‍රදේශයේ ඉන්න හැම දෙනාටම අපි ආරාධනා කරනවා ගාල්ල ඉමුදුව දීගොඩ සමාධි සී සම්බුද්ධ විහාරයට සම්බන්ධ වෙලා අපි බෝධි පූජාව සිද්ධ කළා. ගයන් මහත්මයාට ආශිර්වාද කරන, එතුමාට නිරෝගී සම්පත්තිය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන ගමන්මත් විශේෂයෙන් අද දවසේ අසුපෝ කාලීන ධර්ම සාකච්ඡාව මෙහෙවපු අනුරාධ මහත්මයාටත්, ඒ වගේම අසුපෝ කාලීන ධර්ම සාකච්ඡාවේ නිෂ්පාදක කණ්ඩායම ඇතුළු කොටගෙන අසුපෝ කාලීන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාද බලයේ ශක්තිය, ආයුරාරෝග්‍ය සැප සම්පත්තිය වර්ධනය කර ගැනීමටම මේ සිද්ධ කරා වූ සියලු කුසලානි සංසයන් හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.
FM දෙරණ ශ්‍රාවක සදැහැති ඔබ දහම් දෙනුමින් සන්නද්ධ කිරීම උදෙසා ඉමහත් කැපවීමෙන් බොහෝ වැඩ රාජකාරී මැද්දේ ඉතාමත්ම දුර බැහැර සිට අද දවසේ මෙදිරියට වැඩම කළ අපේ විනීත පොඩි හාමුදුරුවන්ට තව තවත් දෙස් විදෙස් බුදු බැතියන්ට දහම් දෙනුම මේ ආකාරයෙන් ලබා දීමේ ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී භාවය ලැබේවායි නමස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමින් ඔබේ ගමට FM දෙරණ අසපුව වැඩසටහන ලබා ගැනීම සඳහා ඔබට හැකියාව තිබෙනවා. ඒ බවත් මතක් කරන්නට කැමැති. ඒ සඳහා FM දෙරණ අසපුව තැපැල් පෙට්ටිය 230 ගාලුපාර කොළඹ 4 යන ලිපිණයට අපට ලිපියක් යොමු කරන්න. FM දෙරණ අසපුව තැපැල් පෙට්ටිය 230 ගාලුපාර කොළඹ 4. ඒ වගේම ඔබේ ගමේ සිට සජීවීව FM දෙරණ අසපුව වැඩසටහන විසිරුවා හරිනට ප්‍රචාරය කරන්නට හැකියාව තිබෙනවා. ඒ සඳහා 0724 269 346 අංකයට අමතන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබේ ගැටලු, ඔබේ ජීවිතය සම්බන්ධ වූ විවිධ ගැටලු, ඔබේ දහම් දැනුම සම්බන්ධ විවිධ ගැටලු අපේ විනීත පොඩි හාමුදුරුවන්ගෙන් දැන ගැනීමට ඔබට හැකියාව තිබෙනවා 0718 308 569 දුරකථන අංකයෙන්. ඔබ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.